අජිත් මාන්න පෙරමැතිතුමා ප්‍රවාහන
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, අධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20ක දිගින් යුත් කොටසේ ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවූ දිනය 2021/07/22 දින ටෙන්ඩර් කැඳවීම අවසන් කරලා තියෙන්නේ 2021/05/09 දිනේ. මේ ටෙන්ඩර් ඉදිරිපත් කරන දේශීය සමාගම් සංඛ්‍යාව
එමෙතුමා ප්‍රශ්නේ කියන්න ඕනේ නැහැ, උත්තරේ කියන්නේ.
දේශීය කොන්ත්‍රාත්කරුවන් 5යි, එක් දේශීය විදේශීය දේශීය කොන්ත්‍රාත්කරුවන් 5යි, දේශීය හවුල් සමාගමක් මිල ඉදිරිපත් කරලා තියෙනවා, ලංකා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප්මන් කොන්සෝඩියම්. එම ක්‍රමවේදය DBFO MT ක්‍රමවේදය. තුන්වෙනි ප්‍රශ්නය, එක් විදේශීය සමාගමක් පමණක් ටෙක්නර් පත්‍රිකාවලට අනුකූලව තාක්ෂණික මූල්‍ය යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. එම සමාගම MCC ඉන්ටර්නැෂනල් ඉන්කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. මේ සමාගම් දෙක ලංසු ඇප රහිතව යෝජනා ඉදිරිපත් කර තිබූ නිසා එම යෝජනා ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. ඒ ප්‍රතික්ෂේප වෙච්ච සමාගම් එක චයිනා ස්ටේට් කොන්සෝටියම් ඉංජිනියරිං කෝපරේෂන්, චයිනා ජින්සි ඉන්ටර්නැෂනල් ඉකොනොමික් ඇන් ටෙක්නිකල් කෝපරේෂන්, MCCI සමාගම ඉදිරිපත් කරන මිල ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මෙම ප්‍රසම්පාදන සිංගල් ස්ටේජ් ටූ එන්විලප් ක්‍රමයටතේ සිදු කරන අතර එහිදී මෙම විදේශ සමාගම ඉදිරිපත් කර තිබූ තාක්ෂණික යෝජනාව ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලැබීමට අනුමත කර තිබූ නිර්ණායක සම්පූර්ණ කර නොතිබූ බැවින්, පිළිගත හැකි ලංසු බැඳුම් කර ඉදිරිපත් කර නොතිබුණ බැවින්ද මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සම්මුති සාකච්ඡා කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන්න තිබෙනවා. ඒ අනුව ප්‍රසම්පාදන මූලධර්ම වලට අනුකූලව එම සමාගම ඉදිරිපත් කළ මූල්‍ය යෝජනා විවෘත නොකරන ලද බව දන්වලා තියෙනවා. මෙම ප්‍රසම්පාදන මූලධර්ම වලට අනුකූලව සිදු කරන ලද අතර කිසිදු අක්‍රමිකතාවයක් සිදුවී නොමැති බව සඳහන් වාර්තා කරලා තිබෙනවා. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් අපි දන්නවා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම, මීරිගම කුරුණෑගල, කුරුණෑගල නුවර විදියට කඩලා තියෙනවා. දැන් එදා 2014 ඉඳන් තමයි මම කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉඳන් තමයි මේක මේ පිඹුරුපත් සකස් කරගෙන මේ සඳහා කටයුතු සූදානම් කරගෙන ආවේ. යහපාලන ආණ්ඩුවේදී එදා අපි එදා ටෙන්ඩර් එකේ වෝට් කරලා මේක කටයුතු කිරීම සඳහා වැඩ කටයුතු සැලැස්සුවා. නමුත් මෙතෙන්දී මීරිගම කුරුණෑගල කොටස විතරයි ඉදි වෙලා දැන් එක ජනතා ඉදිරියට පත් වෙලා තියෙනවා. නමුත් කඩවත මීරිගම එකත් බොහොම ඉබිගමනින් නිකම් එපා වාහයට හොදි වෙදනා වගේ තමයි ඒකත් යන්නේ. ඒ වගේම කුරුණෑගල නුවර එකත් නෑ. ඉතින් මේ සඳහා ඉවර කිරීමේ යම් සැලැස්මක් තියෙනවද? නැත්නම් මේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙලා තියෙන හේතුව මොකද්ද?
අරු කතානායකතුමනි, පසුගිය රජයේ සමයයට තමයි මේ කොටස ආරම්භ වුණේ. පොතුවර ගලගෙදර කොටසේ කිලෝමීටර් 12ක් රඹුක්කන දක්වා ඉදිවෙනවා. ඒ ඊළඟට එතුමා ප්‍රශ්න කරන්නේ කඩවත සිට මීරිගම කොටස නේද? ඒ එතුමා දක්වන උනන්දුව ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපිත් එහෙම උනන්දු වෙනවා. කිලෝමීටර් 39ක් තියෙනවා. මෙහි ප්‍රගතිය තියෙන්නේ 30%. ඒට හේතුව තමයි මේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තියෙන්නේ MCC සමාගම චීනේ. කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඔබතුමා. ඒ MCC සමාගමට ණය සපයන්නේ චීනේ එක්සිම් බැංකුව. අපි ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් ඒ මුදල් නිකුත් කරන්නේ ඒ බැංකුව විසින් මේ සමාගමට. එතකොට කොන්ත්‍රාත්කරු තමන්ගේ පුද්ගලික වියදමින් දැනට ඇමරිකානු ඩොලර් මිලියන 150කට වඩා වැඩි මුදලක් දරලා තියෙනවා පුද්ගලික මේ ඒ සමාගමේ මුදල් වලින්. එක්සිම් බැංකුව දෙන්න තියෙන සල්ලි ටික දෙන්නේ නැහැ. මොකද හේතුව අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන නැහැ රටක් වශයෙන්. මේ නිසා තමයි මේ සියලුම සංවර්ධන ව්‍යාපෘති මේ අපේ පාසල් මේ පාරවල් වල සියලුම ව්‍යාපෘති, පාලම් වල ව්‍යාපෘති, බෝක්ක වල ව්‍යාපෘති සියල්ල සිද්ධ වෙන්නේ විදේශ ණය ආධාරය යටතේ. කවුරු ආණ්ඩු කළත් පුනරාවර්තන වියදම් හැර ප්‍රාග්ධන වියදම් දරන්න සියල්ල ලබාගෙන තියෙන්නේ විදේශ ණය ආධාර. දැන් මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්නත් එක්ක අපි ඔළුවෙන් හිටගත්තත් ඒ ආයතන විසින් බැංකු විසින් ඒ ණය මුදාහරින්නේ මේක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මේක නොසලකා හැරීමක් නෙමෙයි සලකන්න පුළුවන් උපරිම ප්‍රමාණයටත් වඩා සලකලා. මොකද ඒ සමාගම් වලට වෙන මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ. මිලියන 150ක් විතර ඇමරිකානු ඩොලර් මිලියන ඒ සමාගම් විසින් දරාගෙන තියෙනවා. තවදුරටත් දරන්න බැරි නිසා මෑතකදී ලිපියක් එවලා තියෙනවා. අපිට මේ මෙහෙමවත් කරන් යන්න බෑ එක්සිම් බැංකේක සල්ලි දුන්න නැත්නම් කියලා. ඒක කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කළොත් පමණයි.
ඒක කතාවක් නේ අවුරුදු දෙකමාරක් මේ ආණ්ඩුව ඇදගෙන ආවනේ ප්‍රතිව්‍යුහගත කරන්න ඉස්සෙල්ලා. ඒතර ඒ වෙලාවේ මොකද කරේ?
ඒ වෙලාවේදී අපිට මේක කරන්න තරම් තාක්ෂණික දැනුමක් හා විශේෂඥතාවයක් නැති නිසා ලංකා ආණ්ඩුව ඒ සඳහා ප්‍රංශයේ ලසාඩ් කියලා සමාගමකට කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙනවා මේ ගණදෙනුව කරන්න. මේකට නඩු පවරන නිසා අපි ක්ලිපට් හාන්ස් කියලා සමාගමකට ලංකා ආණ්ඩුව වෙනුවෙන් නඩුවලට පෙනී ඉන්න කියලා තියෙනවා. මේක තමයි තියෙන ජාතික ප්‍රශ්නේ. අපි මේ ජාතික ප්‍රශ්නේ තේරුම් ගත යුතු වෙනවා. ලංකා ආණ්ඩුව ලබාගෙන තියෙන විදේශ ණය වාරික ගෙවීම් පැහැරලා තවදුරටත් රට ගෙනියන්න බෑ කවුරු ආණ්ඩු කළත්. ඒ නිසා තමයි රජය උත්සාහ කළා විශේෂයෙන් ජනාධිපතිතුමා දැන් චීන මේ ජපානයේ සංචාරය යෙදෙන්නේ වෙන රටවල මුදල් අමාත්‍යවරු කතා කරන්නේ පරි සාධාර කණ්ඩායමට යන්නේ මේ IMF එකේ කරන්නේ මේ ප්‍රතිව්‍යුහගත කරන මේකේ ඒ තරම් සරල උත්තරයක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි අපිට. ඒ සඳහා විශේෂඥවරු විශාල වශයෙන් ක්‍රියා කරනවා රට මේ තත්වයට වැටුණාට පස්සේ ගොඩ එන්නේ කොහොමද කියලා.
ප්‍රශ්නය පළවෙනිදී මම අවධානය යොමු කරන කරු ඇමතුමනි මේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇවිල්ලා මාස 6ක්වත් නැහැ ඔය කතාව ඇවිදින්න. නමුත් අවුරුදු දෙකමාරක් මේ ආණ්ඩුව ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන ඩොලර් ඕන තරම් තියෙනවා කියාගෙන අරගෙන ගියා. නමුත් ඒක දැන් ඒකට උත්තරේ අද වෙනකොට මේ ප්‍රතිව්‍යුහගත කිරීම අරගෙන තේරුමක් නැහැ. නමුත් ඒ වගේම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා දෙවනි ප්‍රශ්නේ වශයෙන් මේ රටේ අපි දන්නවා 8 දිනක් දවසකට මැරෙනවා ඇක්සිඩන්ට් වෙලා. ඒ වගේ රියානතුරු සංඛ්‍යාවක් මේ රටේ තියෙනවා. මේ රියානතුරු ගැන කතා කරනකොට ට්‍රිබල් ඊ ප්‍රතිපත්තිය තමයි රියානතුරු ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඉංජිනේරින් එඩියුකේෂන් enforcement කියන එක. නමුත් engineering කියන එක බැලුවොත් දැන් අධිවේග මාර්ග 2011 හැදුවේ පළවෙනි එක දකුණු අධිවේගී මාර්ගය. එතකොට සාමාන්‍ය ලෝකේ තියෙන ප්‍රමිතියක් හා අපේ රටේ තියෙන තත්ත්වයක් අනුව අවුරුදු 10කින් නැවත restructure කරන්න ඕනි. ඒක නඩත්තු කරන්න ඕනි. නමුත් අපි මේ නඩත්තු කිරීමක් දකින්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අර කිලෝමීටර් ලක්ෂ වැඩසටහන කියලා මේ අස්සේ පටන් අරගෙන හතර වටේ පාරවල් අර සීල් කෝට් එක විතරක් දාලා
ඉතුමා කෙටි ප්‍රශ්න
බාගට ඉවර කරලා තියෙනවා. ඉතින් ඒවත් දැන් පාරවල් කැඩි කැඩි යනවා. රට ගම්පහ දිස්ත්‍රික්කෙත් තියෙනවා, අනිත් දිස්ත්‍රික්කවලත් තියෙනවා. බාගට හදපු කාපට් පාරවල් කිලෝමීටර් ලක්ෂෙට. ඉතින් මේ සඳහා නඩත්තු කිරීම සඳහා වැඩපිළිවෙලක් නැද්ද රජය තුල?
තුබනි දැන් මේ කියන දේ තේරුම් ගන්න නැති එක විශාල අවාසනාවක්. අපි ඔළුවෙන් හිටගෙන මේ පාරේ නිදාගෙන හිටියත් මේවා විදේශ ආධාර මත ලැබෙන පාරවල් අපි නිදාගත්තයි කියලා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දෙන්නේ නැහැ. ඔව් ඔබතුමා මේ සමස්තයේ පිළිබඳ කිසිදු අවබෝධයක් අපි මේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙනවා බිලියන 87ක්. මේ බිලියන 87 ගෙවා ගන්න බැරුව මහා අවුරුදු දෙකක ඉස්සරහට බැඳුම්කරයක් නිකුත් කළා. ඒ බැඳුම්කරේ වට්ටම් කරලා තමයි කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවන්නේ. මේ රාජ්‍ය මූල්‍යයේ තියෙන මේ 750ක රුපියලක පෙට්‍රල් සෙට් 10ක් ලැබුවා අධිවේගී මාර්ගයෙන් සල්ලි අය කළා කියලා විසඳන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. එදිනෙදා රාජ්‍ය සේවක වැටුප් විස්රාම වැටුප් ඊළඟට සමෘද්ධි දීමනා ණය සඳහා පොලිය ගෙව්වට පස්සේ ඒ ටික ගෙවන්නත් මුදල් නැහැ. මේ නැති එක පිළිගන්න මේක අපේ එකක් නෙමෙයි, භාණ්ඩාගාරයේ නැත්තේ. ලක්ෂේ තියා 3 ලක්ෂේ වුණා සල්ලි නැත්තම් මොනෙන් පාර දාන්නද?
ඔව් මයිකල්, ඔව් කිලෝමීටර් ලක්ෂේ වැඩසටහන පටන් ගත්තේ අතේ සතයක් නැතුවද? එහෙමද වැඩක් පටන් ගන්න රටක අවශ්‍ය ප්‍රතිපාදන ටික අරගෙන්නේ? ප්‍රතිපාදන නැතුව වැඩ පටන් අරන් හරියනවා
සර්. පාරවල් පටන් ගන්නකොට රට බංකොලොත් වෙලා නැහැ. එතකොට සල්ලි ගෙවාගෙන ආවා. දැන් තමයි ගෙවන්න බෑ කියලා
තියෙන්නේ.
ඒක තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව කොහොමද ආණ්ඩුවක් ඉල්ලන්නේ?
බොහොම ස්තුතියි අමතුමා. ඉම්රාන් මහරොෆ් මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න. මම අහනවා පාර්ලිමේන්තු සභාවට සහභාගී වෙන්න කතානායකතුමනි මේ ඇමතුමා
සර් කල්ලිලා සිට සත්‍ය දෙක
දී වීරසිංහ මන්ත්‍රීතුමා ඇබ්සන්ට් දෙවෙනි වටේ තුන්වෙනි ප්‍රශ්නය තිස්ස අත්නායක මැතිතුමා ප්‍රශ්නය අහන්න ඒක සභාගත කරනවා දහවෙනි ප්‍රශ්නය පීරසිංහ මන්ත්‍රීතුමා කෘෂිකර්ම මන්ත්‍රීතුමා ගැසීම ප්‍රශ්නය විමල් වීරනාත් මැතිතුමාගේ ප්‍රශ්නය අහගන්න
ගරු කතානායකතුමනි මං කාරණා ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් අහන්න කැමති ඔබතුමා මීට කලින් මේ ගැන පැහැදිලි කිරීමක් කරත් ඒ ප්‍රශ්න විසඳිලා නැති නිසා අර උසස් පෙළ සමත් ඒත් රජයේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි දරුවන්ට ඔබතුමා රාජ නෝන විශ්වවිද්‍යාලවලට යන දරුවන්ට ඔබතුමා කැබිනට් මණ්ඩලයේ තීරණයකුත් අරන් ඒ කටයුතු ගොඩක් දුරට ආවා නමුත් තාම ගැසට් පත්‍රය මුද්‍රණය කළ නැහැ කියලා ඒ ළමයි ඒ පහසුකම ලබා ගන්න බැරි විදිහ අසරණකමකට පත් වෙලා ඉන්නවා ඒ ගැන මොකද්ද දැන් තියෙන තත්ත්වය කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි
ඒක තව සංශෝධනයක් සඳහා කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කළා ගිය සතියේ ලැබෙන සමුදායක අනුමත වේවි අඟහරුවාද බදා දෙනුට ගැසට් නිවේදනය නිකුත් කරන්න පුළුවන්
ඒක ඒ දරුව බලාපොරොත්තු වෙන අප්‍රේල් මාසෙ වෙනකොටවත් වෙයි කියලා ඉතාම ඉක්මනින් ඒක
මේ භාණ්ඩාගාර නිරීක්ෂණ ලැබෙනවා දැන් දාලා සති දෙකක් වෙනවා හැබැයි සමුද තමයි ලැබෙන සමුද තමයි අනුමත වෙන්නේ උට අඟහරුවාද බදා දෙනුට අපිට නිකුත් කළ හැකියි
ඊළඟ කාරණේ ගරු කතානායකතුමනි කැනඩාවේ අග්‍රාමාත්‍යතුමා පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකාවේ සමුළු ඝාතන දිනයක් හැටියට ප්‍රකාශයට පත් කළ මේ රටට විශාල අපකීර්තියක් අවමානයක් සිද්ධ කළා. සාමාන්‍යයෙන් අපි හොඳටම දන්නවා කැනඩාව කියන්නේ ඒ රටේ හිටපු රතු ඉන්දියානුව සමුළු ඝාතනය කරලා මේ 1996 වෙනකොටත් ඉතුරු වෙලා හිටපු දරුවෝ ටිකකුත් මැරුවා. මහා මිනිවලක් හවු වුණා ඒ රතු ඉන්දියානුවන්ගේ ඇටසැකිලි තියෙන. ඒ දිනේ ඉන්නේ ජූනි 21. කැනඩාවේ මුළු උරුමකරුවන්ගේ දිනේ එන්නේ ජූනි 21. මම ඉල්ලා හිටනවා මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් එකතු වෙලා ජූනි 21 කැනඩාවේ සිදුවෙච්ච සමුළු ඝාතන දිනය හැටියට ප්‍රකාශයට පත් කළා. අපි හැමෝම මේ දිනය සමරමු. මේ නොවිච්ච සමුළු ඝාතන සමරන්න ඒගොල්ලන්ට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම වෙච්ච සමුළු ඝාතන සමරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම එකතු වෙලා ඒක කරමු කියලා ඉල්ලනවා. කරුණාකරලා ඔබතුමාලගේ පැත්තෙන් මේ යෝජනාව ස්ථිර කරන්න කියලා මම ඉල්ලා හිටනවා.
බොහොම ස්තුතියි. කිරියල්ල මැතිතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා.
නෑ අවශ්‍ය අවශ්‍ය
නෑ. හරි. ඔව්.
ඉතිකර ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ගරු ඇමතුමනි මේ එක්ස්ප්‍රෙස් වෙල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් 2022 නොවැම්බර් 30 වෙනකල් ඇස්තමේන්තු හරිගස්සලා ඔබගේ ආයතන විසින් බාර දෙලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු කටයුත්ත කරගෙන යාම සඳහා. මොකද තව අවුරුදු 5කටත් ඇස්තමේන්තු කරන්න තියෙනවා. දැන් වෙනකොටත් ඒ එක්ස්පර්ට් ටීම් එකේ ඉන්න ඇයට පත්වීම් දීලා නැහැ ඉදිරියට පරීක්ෂණ කටයුතු කරන්න. ඒතකොට ඒ සඳහා පත්වීම් නැතුව දැන් ඉතිරි වන්දි ගණනය කිරීම සඳහා ඇනි හිටලා තියෙන්නේ. කමන්නේ ඔබතුමාට උත්තර දෙන්න බැරි නම් ඒ සඳහා මේ ගොඩක් යොමු කිරීමක් කරන්න කියලා ඔබතුමයින්
ඉල්ලනවා. ඔව් නාලකොඩි මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා අපේ රටේ ප්‍රධානම ජාතික උත්සවයක් තමයි පොසොන් උත්සවය මිහින්තලේ පැවැත්වෙන අවුරුදු 2300ක් තිස්සේ අඛණ්ඩව පැවැත්වුණු උත්සවයක්. හැබැයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපව දැනුවත් කරා ඒ උත්සවයේ මෙවර පැවැත්වීම සඳහා ප්‍රමාණවත් තරම් මුදලක් වෙන් කළා නැහැ කියලා ගරු අග්‍රාමාත්‍යතුමනි මං හිතන්නේ අපි ජාතියක් හැටියට මුළු ලෝකෙටම ආදර්ශයක් දීලා තියෙනවා අවුරුදු 2300ක් තිස්සේ මේ උරුමය අපිට ලබා දීම පිළිබඳ කෘතවේදීත්වය අපේ කළගුණ සැලකීම කරලා තියෙනවා මිහිඳු හාමුදුරුවන්ට. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා තව දින 10යි තියෙන්නේ මිහිඳු උත්සවය පවත්වන්න අනුරාධපුරයේ මිහින්තලේ විශේෂයෙන් මේ දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම ඉතාම ඕනකමෙන් ඉල්ලා සිටිනවා අප්‍රමාදීව ඒ උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ඒ අරමුදල් වෙන් කරලා දෙන්න කියලා.
සුදර්ශිනී මැතිනි
කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම කාන්තා සංසන්දය වෙනුවෙන් මගේ සුබ පැතුම් එකතු කරනවා අද දින නිල වශයෙන් වැඩ බාරගත් මහලේකම් තුමියට කුෂාණි රෝහණ දිර මැතිනියට ඉතාමත්ම ලොකු වගකීමක් එතුමියගේ කරපිට තියෙනවා. එතුමියට සුබ පතනවා. සාධාරණව මේ තනතුරේ වැඩ කටයුතු කරන්නත් අභියෝගවලට නොසැලී මුහුණ දීලා සාධාරණ තීන්දුව තීරණ ගන්නත් එතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කාන්තා සංසන්දේ වෙනුවෙන් මගේ සුබ පැතුම් එකතු කරා.
බොහොම ස්තුතියි 22 යටතේ ප්‍රශ්නයේ සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසරය පරිදි 27 ප්‍රශ්නය අහන්නට පෙර
ඔබතුම අවසර දුන්න මට තවත් ප්‍රශ්න දෙකක් අහන්න. විශේෂයෙන්ම මතක් කරන්න කැමති මිහින්තලයේ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන පොසොන් උත්සවය, පොසොන් කලාපය. මම මතක් කරන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂයෙන්ම 2019 අපි මිහින්තලා පුණ්‍ය භූමිය, පූජා භූමිය ජාතික උරුමයක් විදිහට ප්‍රකාශ කරා, ප්‍රකාශයට පත් කරා. ඒ වගේම පොසොන් පින්කම රාජ්‍ය උත්සවයක් හැටියට ප්‍රකාශයට පත් කරා. ලංකාවේ පළවෙනි පෙරහැර හැටියට හඳුන්වන්නේ මිහිඳු පෙරහැර. ගරු අග්‍රාමාත්‍යතුමනි, මට මතකයි සංස්කෘතික ඇමති හැටියට ඉන්න කාලේ මිලියන 400කට වැඩි ප්‍රමාණයක් මිහින්තලා පුදබිමේ සංවර්ධනය වෙනුවෙන් අපි මුදල් වෙන් කරලා ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරා. මේ වන විට අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට පොසොන් පෙරහැර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් අරමුදල් තවම ලබා දීලා නැහැ. මම ඉල්ලීමක් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, කරුණා කරලා බුද්ධ ශාසන අරමුදලෙන් හරි ඒ අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ලබා දෙන්නට කටයුතු කරන්න. ඒ මොකද මං හිතන්නේ විවිධ කරුණු කාරණා හේතුන් මත පොසොන් පෙරහැර ක්‍රියාත්මක කිරීමට රජයේ මැදිහත් වෙනවා වෙනුවට ඒට බාධා පමුණුවනවා නම්, මුදල් ප්‍රශ්නය ගැටලුවක් නම් බුද්ධ ශාසන අරමුදලේ තියෙන ඕනතරම් සල්ලි, ජනාධිපති අරමුදලේ තියෙන ඕනතරම් සල්ලි, යම් ප්‍රමාණයකට හෝ බෞද්ධාගමිකින්ගේ අභිමානය රැකගන්නට මේ කර්තව්‍ය ඉෂ්ට කරා. ඔබතුමන්ලා තමයි බෞද්ධාගම සම්බුද්ධ ශාසනය පිළිබඳව බොහෝ විට උජාරුවට කතා කරලා ඒක දේශපාලන අවියක් කරගත්තේ. දැන් කතාව ක්‍රියාවට නංවන්න අවස්ථාව. ගෞරවනීය ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මිහින්තලේ පොසොන් කලාපය අකර්මණ්‍ය වන්නට නොදී දැන් 20 ලක්ෂ 30 ලක්ෂ ජනතාව ඒකට සහභාගී වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට ලබා දෙන ප්‍රමුඛතාවය බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා ඒ අනුව මේ රටේ උත්තරීතර නීතියට අනුව මේ මිහින්තලා පෙරහැර සාර්ථක කරන්නට ඔබතුමාගේ මැදිහත් වීම මේ මොහොතේ අවශ්‍යයි. ගරු අග්‍රාමාත්‍යතුමා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
තනායකතුමනි, අධිපජ පූජනීය මිහින්තලා පුදබිමට මිහිඳු රහතන් වහන්සේ වැඩම කොට ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිදු කරන උතුම් පුණ්‍ය කර්මයට ශ්‍රී ලංකාවාසී සෑම පාලන තන්ත්‍රයක්ම සහභාගි වෙලා තිබෙන. එය වඩාත් උපමත් කිරීම සඳහා අපි විතාන කාල පරිච්ඡේදයෙන් පසු ඒ වෙනුවෙන් සුවිශේෂ උත්සව හා සංවිධාන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම 1972 ජනරජ ව්‍යවස්ථාව අද වැනි දිනක ප්‍රකාශයට පත් කරේ. මම ඒක ඔබතුමා ඇහුවට ස්තුතිවන්ත වෙනවා. අපි බිදා මෘතාන කිරීටෙන් නිදහස් වූ ස්වෛරී ලංකාවක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනරජයක් බවට පත් වුණු දවස. එදා මං හිතන්නේ ආණ්ඩුක්‍රම පනතර ඡන්දෙ දුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න මේ සභාවේ එහා පැත්තේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ඉන්න. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් සම්බුද්ධ ශාසනයේ දියුණුවට රාජ්‍ය බැඳියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරා. 78 ව්‍යවස්ථාවද එම වගන්තිය තවදුරටත් ඉදිරියට ගෙනා. නිසා ගරු විපක්ෂ නායකතුමනි, මේ රජයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ආරක්ෂා කිරීම පමණක් නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ඇති කළ යුතු විවිධ දේශීය හා ජාත්‍යන්තර වැඩ කටයුතු කරගෙන යනවා. මම දීර්ඝ උත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ. එතුමා හදිසි ප්‍රශ්නයක් ඇහුවේ මම සභාවේ ඉන්න නිසා. ඒක නම් රටක් නොමඟ යැවීම සුදුසු නැහැ. විපක්ෂ නායකතුමාගේ ඉල්ලීම ගැන අපේ කිසිම මතභය දෙයක් නැහැ. මිහින්තලාවේ පොසොන් උත්සවය පමණක් නෙවෙයි, මිහින්තලාවේ සිට අනුරාධපුරයේ දක්වා වූ පොසොන් උත්සවය වෙනදා වගේම ඊටත් වඩා උත්කර්ෂවත් පැවැත්වීම සඳහා අමාත්‍යංශ ගණනාවක් මේ වෙන විට මූලික සාකච්ඡාවල් පවත්වලා ඒ වැඩ කටයුතු ආරම්භ කළා තිබෙනවා. ඒ සියලු සාකච්ඡාවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හෝ එම ආයතන මගින් සංස්ථාවල් මගින් ලබා දිය යුතු සේවාව ලබා දීමේ කටයුතු සිදු වෙනවා ඇති. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපේ මිහින්තලාවට පමණක් නොව අනුරාධපුරයට පොසොන් සමයට පැමිණෙනවා. ඒ වෙනුවෙන් අපි ලබා දිය යුතු සෑම සහයෝගයක්ම සේවාවක්ම ඉටු කිරීමේ කාර්යයට එක්වෙන. ඒ වගේම රටේ විපක්ෂ නායකතුමා දන්නවා රාජ්‍ය නොවන සංවිධාන රාශියක් මේ මහා පින්කම ලෙස සලකා මං කලින් කිව්ව වගේ වසර ගණනාවක් තිස්සේ ඒ කටයුතු වලට සහභාගී වෙනවා. එලෙසම කටයුතු කරන බව මේ වෙන විට එම කමිටුවේ දිසාපතිතුමා ඇතුළු අය අපට වාර්තා කළා තිබෙනවා. ඒ නිසා කිසිදු අඩුවක් මූල්‍යමය වශයෙන් හෝ විපක්ෂ නායකතුමා හිතනවා නම් සිදු නොවන බවත් ඔබතුමත් මමත් දෙදෙනාම බුද්ධ ශාසන අරමුදලේ සාමාජිකයෝ. පසුගිය රැස්වීමෙන් අපි මේ ගැන සාකච්ඡා කළා. එදින ඔබතුමාට පැමිණීමේ ගැටලුවක් තිබුණත් අපි ඊට පෙරාතු රැස්වීමෙන් සාකච්ඡා කළා. ඒ අනුව එම කටයුතු සිදු වෙනවා. උතුම් ඇසල පොසොන් පුණ්‍යෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සලසා තිබෙනවා.
මං ඉගෙන තවදුරට තර්ක කරන්නට නැහැ. මොකද ඔබතුමා දැන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වගකීමෙන් ප්‍රකාශ කරා කිසිම මුදල් අඩුපාඩුවකින් තොරව ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්නට කටයුතු කරනවායි කියලා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කතාව වගේම ඒක ක්‍රියාවට නංවන්න කටයුතු කරන්න. ඒ වගේම දෙවෙනි කාරණාව මට ඔබතුමාට මතු කරන්න තියෙන්නේ දැන් ඔබතුමන්ලා මොනවා හරි උපරවැට්ටියක් දාලා මැතිවරණය පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදී ඉන්නවා. හැබැයි ඔබතුමන්ලා දූර කාලයේ අවසන් වූ පළාත් පාලන ආයතනවල කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඔබතුමන්ලා චක්‍රලේඛයක් නිකුත් කළ තිබෙනවා. අපේ රංජිත් අශෝක කියන ලේකම්තුමා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පත්වීමක් කරන්නට බලයක් දීලා තිබෙනවා. පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික් ලේකම් සහ ආණ්ඩුකාර අතර සම්බන්ධීකරණයට එහෙම කෙනෙක් අවශ්‍ය නැහැනේ. ඔබතුමන්ල මේ කරන්නේ මැතිවරණයක් පවත්වන්නේ නැහැ, අලුත් සභා බිහි කරන්න එක එක කරුණු කාරණා කියලා ඒක නතර කරනවා. දැන් චක්‍රලේක නිකුත් කරලා තියෙනවා දේශපාලන පත්වීම් ලබා දීලා සම්බන්ධීකාරකවරු හැටියට කටයුතු කරලා පළාත් පාලන ආයතනයේ ඒ මුදල් පිළිබඳව ඒ කටයුතු කිරීමේ සම්බන්ධීකරණ කටයුතු වලට පුද්ගලින් දේශපාලන පත්වීම් ලබා දෙන්න. එහෙම වෑනේ, එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා ඉන්නවා, පළාත් පාලන කොමසාරිස්වරයා ඉන්නවා. මම මේක හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. මේ චක්‍රලේඛේ මම මාධ්‍යවලටත් ලබා දෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ඔබතුමන්ලට මෙහෙම සම්බන්ධීකරණ පුද්ගලයෝ පත් කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මැතිවරණේ තියන්න. තමුන්නාසලා කියනවා සල්ලි නැහැ කියලා මැතිවරණේ තියන්න. එහෙම කරන්නේ නැතුව පළාත් පාලන ආයතනවලට තමුන්නාසලාගේ අතකොළුවන් ගෝල බාලින් පත් කරන්න කටයුතු කරනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. අපි මේක පිළිබඳව අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමන්ලාට අයිතියක් නැහැ ගරු අග්‍රාමාත්‍යතුමනි දේශපාලන පත්වීම් ක්‍රියාත්මක කරන්න මැතිවරණය පැවැත්වීම නතර කර.
හරි හරි, විරුද්ධ පක්ෂයේ නායකතුමා කල්ැතුම මේ ප්‍රශ්නේ දුන්නා නම් පැහැදිලි දීර්ඝ පිළිතුරක් මට ලබා දිය හැකි. හදිසියේ මේ ප්‍රශ්නේ නැගීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා තුළ තියෙන අනවබෝධය, එතුමා හිතන දේ පමණයි රටේ නීතිය කියලා හිතාගෙන ඉඳලා ප්‍රශ්න ඇසීමේ අර්ථයක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවයි අපි කටයුතු කරන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මාර්තු මාසයේ 19 වෙනිදා පළාත් පාලන ආයතන වල පළාත් පාලන මැතිවරණ නීති යටතේ කාල සීමාව අහෝසි වුණා. එතකොට සියලු සභිකයන් ඒ ධූරයෙන් ඉවත්ව යනවා. ඒ අනුව අපිට දික් කරන්න තිබුණු කාලයේ අවුරුද්දක්, ඒක අවුරුද්ද අපි පාවිච්චි කළා ඉවරයි. ගිය වසරේ අවුරුද්දකට දික් කළා. මේ අවස්ථාවේදී ඡන්දය පැවැත්වීම පිළිබඳ අයිතිය කොමිසන් සභාවට තිබෙන්නේ. කොමිසන් සභාව මැතිවරණය කල් දාලා තියෙනවා දින නියමයක් නැතුව. මම මේක කලිනුත් ප්‍රකාශයට පත් කළා. දින නියමයක් නැතුව කල් දාලා තියෙන කොමිසන් සභාව. මේ අතරතුර ඔබතුමාලම අත උස්සලා ඡන්දය දුන්නු පළාත් සභා ඡන්ද පනත යටතේ පළාත් සභාවත් විසිරී ගිහිල්ලා ලංකාවේ ඡන්දය තියලා නැහැ. ඒකත් ඔබතුමාලා තමයි අත උස්සලා කරේ. අපි එදා අනතුරු ඇඟව මේකෙන් සිද්ධ වෙන්න පුළුවන් විපත මේකයි කියලා. දැන් පළාත් සභා පාලනය දෙන ආණ්ඩුකාරවරු අතේ, එතනත් මහජන සභාවක් තාම පත්කර ගැනීම සඳහා අපි සාකච්ඡා පවත්වනවා කොහොමද මේ කටයුත්තට මැදිහත් වෙන්නේ. එතකොට ආණ්ඩුකාරතුමා යටතේ තමයි පළාත් පාලන විෂය තියෙන්නේ. ඒ විෂය යටතේ විශාල අනුමත වුණු මුදල් ප්‍රමාණයක් පළාත් පාලන ආයතන වලට වෙන් වෙනවා එදිනෙදා කටයුතු කරගෙන යන්න. ආදායම පළාත් පාලන ආයතන යටතේ ක්‍රමවත්ව කලමනාකාරීත්වයක් ඇතුව කෙරෙනවද නැද්ද කියලා සොයා බැලීමට ආණ්ඩුකාරතුමාට යම්කිසි බලතල ප්‍රමාණයක් තිබෙනවා. ඊට අතිරේකව ජනාධිපතිතුමා මහජන සේවාව, රටේ ජනතාවගේ මහජන සේවාව ඉටු කිරීම සඳහා පළාත් පාලන ආයතන මගින් කරන සේවාව ඉෂ්ට විය යුතුයි. එය පළාත් පාලන විෂය භාර අමාත්‍යතුමා හැටියටත් මම ගෙනවිත් සාකච්ඡා කොට ඒ නිලධාරීන්ටත් උපදෙස් දුන්නා. දිසාපතිවරු දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රධාන නිලධාරීන් හැටියට ආණ්ඩුකාරවරු සමග සම සභාපතිව හැටියට පත් කළ තිබෙනවා. ඒ චක්‍රලේඛනයේ ප්‍රකාරව තමයි ඔබතුමාගේ නොයි චක්‍රලේඛනය මත වී තිබෙන්නේ. දිසාපතිවරු සංවර්ධන කමිටුවේ සම සංවිධායකවරු හැටියට සිටින අතර සෑම දිස්ත්‍රික්කයකටම ජනාධිපතිතුමා බලතල ඇතිව සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම හා මෙහෙවීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් පත් කළ තිබෙනවා. මේක දිගටම කෙරුණු පිළිවෙතක්, අලුත් පිළිවෙතක් නෙමෙයි. ඒ නිසා අලුත් පිළිවෙතක් අනුව කටයුතු කරලා කියලා වැරදි අර්ථ නිරූපණයක් දීම වැරදි. විපක්ෂ නායකතුමා හොඳ ආකාරයෙන් දන්නවා. ඔබතුමත් මමත් මේ සංවර්ධන කොමිටි රැස්වීම වලට යනවා කොළඹ දිස්ත්‍රික්කේ. අපි අනිවාර්යෙන් සභාපති ධූරය දරන්නේ නැහැ. එතන සභාපතිවරයෙක් පත් කළා තිනවා. ආණ්ඩුකාරතුමත් පැමිණෙනවා. මේ හැම දිස්ත්‍රික්කයේම වැඩ කටයුතු කෙරෙන්න ඕනේ කතානායකතුමනි. එදිනෙදා සේවාවල් පවත්වාගෙන යන්න ඕනේ. රාජ්‍ය විෂයන් රාශියක් තිබෙනවා. පළාත් සභාවට පවරන ලද විෂයන් රාශියක් තිබෙනවා. එදිනෙදා මහජන සේවයේ ඉෂ්ට වීමට, ආදායම් මාර්ග පළාත් පාලන ආයතනයේ ලැබෙන ඒවා ලබා ගැනීමට හා වැසීෂ අවශ්‍ය වෙනවා පහසුකම් ලබා දීමට මදු ගෙවන්නන්ට ඡන්දයෙන් පස්සෙත් අලුත් සභාවපත් වෙනතුරු. ඉතින් මේ සඳහා ඒ සභාපතිවරු පළාත් පාලන ආයතනයේ පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය සංවර්ධන කොමිටුත් පත් කළා තියෙනවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා දිගටම කරපු දෙයක්. මේ ජනාධිපතිතුමා නෙමෙයි, හැම ජනාධිපතිතුමා එක්ම පත් කළා. ඒ සංවර්ධන කටයුතු බහරව කටයුතු කරන්න. එය මේ පාර්ලිමේන්තුවේ දිගටම අනුමත වුණු දෙයක්. එදිනදා සංවර්ධනය ගැන සම්බන්ධීකරණය කිරීම හා අලුත් සංවර්ධනයේ වැසීෂයන් තුළ ඉටු කිරීමට. මහජනයා වෙනුවෙන් ඒ කටයුතු අපි රජය හැටියට කරන්න එපැයි. මහජනයා වෙනුවෙන් ඒ කටයුතු කිරීමට ඒ අවශ්‍ය පියවරේ අනුව පත් කළා තියෙනවා. දැන් සංවර්ධන කොමිටි සභාපතිවරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල සිටින්නේ මන්ත්‍රීවරේ. ප්‍රාදේශීය ලේකම් තුමත් ඉන්නවා. එතකොට නිලධාරීන් සමග කටයුතු සෑම කොට්ටාසයකම කරගෙන යාමට අවශ්‍ය විධිවිධාන රාජපරිපාලන ලේකම්තුමා මගින් නිකුත් කරලා තිබෙනවා. ඒ අපි ගත්ත තීරණයක්. ඒට සහය වීමට ඒ මන්ත්‍රීතුමාට සහය වීමට අවශ්‍ය නිලධරයෙක් පත් කරලා තිබෙනවා. ඔහු අපේක්ෂකෙක් නෙමෙයි ඡන්ද නීතිය අනුව. ඔහු වැඩ කටයුතු හරියාකාර කර ගැනීම සඳහා ලබා දෙන සහායකෙක් හැටියට තමයි ලබා දීලා තිබෙන්නේ. ඉතින් එය වැරදි විදිහට අර්ථ නිරූපණය කරන්න එපා. මහජන යහපත සඳහා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ අපි නිලධාරීන් විතරක් නෙමෙයි මහජනයාගේ සේවාව මහජන ආයතනවල ඉටු වෙන්නට ඕනේ. මේ මහජන ආයතනවල ඉටු කිරීම සඳහා වූ සහයක් හැටියට මේ පත් කළ තිබෙනවා. අපි වැඩ අඩපණ වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක විපක්ෂ නායකතුමාට ඉතා ඕනම කමින් කියන්න ඕනේ. ආරාජික ලංකාවක් ගොඩනැගීම නම් ඔබතුමාගේ අරමුණ, ඒට අපි ඉඩ තියන්නේ නැහැ. උතුරු කරේත් අපි පත් කළා තියෙනවා සංවර්ධන කමිටු සභාපතිවරු, දිස්ත්‍රික් කමිටිය, ප්‍රාදේශීය කමිටිය, ඒ ආයතන වලට උදව් වෙන්න. ඉතින් ඔබතුමාලා විපක්ෂේ ඉන්නවා කියලා වර්ජනය කරනවා කියලා එය සාධාරණ වෙන්නේ නැහැ. ඔබතුමාලා මහජන මන්ත්‍රීවරුන් නම් ඒවට සහභාගි වෙලා මේ තීරණ ගැනීමේදී සහය වෙන්න මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා ඔබතුමාට අධිකරණයට යන්න ඕන නම් අධිකරණයට යන්න. නමුත් මේ චක්‍රලේඛනය අපි ඉටු කර තිබෙන්නේ ඒ වගකීම් සාර්ථකව නිම කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගය හැටියට.
හරි, බොහොම ස්තුතියි. ඕල් නිමල්ලන් සමිතිය එක්මන් කරන්න ඔබතුමාට.
ගරු කථානායකතුමනි, මමත් මීගමු ආසනයේ සම්බන්ධිකන කමිටුවේ සභාපතිවරයා විදිහට මා පත් කළා තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ මහජනතාව ලබා දුන්නු ඡන්දයෙන් ඒ පත්වෙන මන්ත්‍රීවරු. ඒතර අද පළාත්පාලන ආයතන නැහැ, පළාත් සභා නැහැ. එදා ඉඳලා අපි ඉතිහාසය තුළ කොයි ආණ්ඩුව ආවත් සම්බන්ධිකන කමිටු, දිස්ත්‍රික් සම්බන්ධිකන කමිටු වලින් තමයි සියලු ආයතන මොනිටර් කරගෙන ගියේ. ඒක තමයි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම. ඒ නිසා විපක්ෂ නායකතුමා කියනවා නම් ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින මහජන නියෝජිතය පත් කිරීම වැරදි කියලා මං හිතනවා. ඉතාමත් වැරදි ප්‍රකාශයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන එකම කට්ටිය ඉන්නේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න අපි විතරයි. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න නැතුව, ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින්න නැතුව, ජනතාවගේ
ඔව් විපක්ෂ නායකතුමා 22 අධ්‍යක්ෂ ප්‍රශ්න ඉස්සරහට ගන්න.
ගරු කථානායකතුමනි, මම ඒ කතා කරපු මන්ත්‍රීවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් කියන්න කැමතියි, සභාව නොමග යවන්නට එපා. මම විරුද්ධ වුණේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිගේ ක්‍රියාකලාපෙ නෙමෙයි. දැන් ඡන්දත් නතර කරලා ඡන්දවලට සල්ලි දෙන්නේ නැතුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිට අවසරය දෙනවා තමන් කැමති කෙනෙක් පත් කරන්න පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සම්බන්ධීකරණය කරන්න. ඒක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ? මැතිවරණ නතර කරලා මැතිවරණවලට සල්ලි දෙන්නේ නැතුව, මැතිවරණවලට බය නිසා මැතිවරණ තියන්නේ නැතුව තමන්ට ඕන කෙනෙක්ව පත් කරනවා පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සම්බන්ධීකරණය කරන්න. ඒක වැරදි. ඒ නිසා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පත් වෙනවා කියන එකට විරුද්ධව නෙවෙයි මම කතා කරේ. ඒ මන්ත්‍රීවරුන්ට තමන්ට හිතුණු ආකාරයට තමන්ට ඕන කෙනෙක් පත් කරලා පළාත් පාලන ආයතන වල ඡන්ද තියන්නේ නැතුව ඒකේ දේශපාලනය කිරීමට කටයුතු කිරීමට විරුද්ධවයි මම කතා කරේ. ගරු කථානායකතුමනි, මගේ 27-2 ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන මේ අවස්ථාවේ. ගරු කථානායකතුමනි, ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා ඉඩම් පවරා ගැනීම කටයුතු පසුගිය රජයේ ආරම්භ කර තිබුණා. නමුත් මේ වන විට මෙම පළමු අදියරේ ඉදිකිරීම සහ ඉඩම් පවරා ගැනීම නතර කොට ඇති බවටත්, ඉඩම් හිමියන්ට වන්දි ගෙවීම කටයුතු අක්‍රමවත් ලෙස නතර කොට ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. එම ඉදිකිරීම වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම්වල නිවාස හිමිව තිබූ පුද්ගලින්ට මේ වන විට කුලී නිවාසයන්හි ජීවත් වීමට සිදුව තිබේ. එම පරිශ්‍රවල ජීවනෝපාය කටයුතු වසර කීපයක් තිස්සේ අත්හිටුවීමට සිදුවීම නිසා සිය ආදායම් මාර්ගයන්ද අහිමි වී එම පිරිස් අද අන්ත අසරණ තත්ත්වයකට පත් වී සිටිනවා. හැමතුම ඔබතුමාට තේරෙනවා ඇති, ජනතාවට ඉඩම් අහිමි වුණා, අහිමි වුණු ඉඩම් වලට
ක්‍රමවත් කාර්යක්ෂම වන්දි ලබා දීමක් සිදු වුණේ නැහැ. වන්දි ලබා දුන්නේ සොච්චම් මුදලක්. ඒ වගේම දැන් කියනවා දැන් වැඩසටහන නතර කරලා තියෙන්නේ වන්දි ගෙවන්නට බෑ, දැන් ඔබලට ඕන දෙයක් කරගෙන යන්න පුළුවන් කියලා. කොහොමද මේ මිනිස්සු කරගෙන ආපු ජීවනෝපාය අලුතෙන් පටන් ගන්න? ඒ අය පටන් ගත්ත ව්‍යාපාර තියෙනවා, ඒ අය පටන් ගත්ත ගොඩනැගිලි තියෙනවා. ඒ ඔක්කොම අතරමඟ නතර කරලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා දැන් කියනවා දැන් ඔක්කොම නතර වෙලා තියෙන්නේ කියලා. දැන් අත්ත වශයෙන්ම මේ ජනතාව, මේ ප්‍රජාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටින මොහොතක විශේෂයෙන්ම රජ මේ අගතියට පත් පාර්ශ්වයන්ට කඩිනමින් වන්දි ගෙවීම සිදු කිරීම හෝ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු සිදු නොකරන්නේ නම් එම අත්පත් කරගත් ඉඩම් නැවතත් එම පිරිසට ලබා දීම හෝ නිශ්චිත වැඩ පිළිවෙලක් කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමන්ගේ ජීවනෝපාය අහිමි වුණු ඒ වසර ගණනාවට ඔබතුමන්ලට වන්දියක් දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ රටේ බංකොලොත් භාවය තුළ මේ ව්‍යාපෘතිය ඉදිරියට කරනවද නැද්ද ඒක පිළිබඳව නිශ්චිත වචනයක් නැහැ, නිශ්චිත පිළිතුරක් නැහැ. ඒ නිසාම මේ ජනතාව අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොතක මම කැමති මේක ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මේ ප්‍රශ්න ටික අහන්න. කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා වූ පළමු කොටස ඉදිකිරීමට වැය කර ඇති මුදල කොපමණද? තව කොපමණ මුදලක් එම අධියර සඳහා වැය වේද? මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේදී අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදය කුමක්ද? මේ සඳහා කොපමණ පිරිසකගේ ඉඩම් අත්පත් කර ගැනීමට රජය කටයුතු කර තිබේද? මෙම අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදය කුමක්ද? මේ වන විට කොපමණ පිරිසකකට වන්දි මුදල් ලබා දී තිබේද? තව කොපමණ පිරිසකට වන්දි මුදල් ලබා දීමට නියමිතද? වන්දි මුදල් ගෙවා අවසන් කිරීම සඳහා අවශ්‍ය වන මුදල කොපමණද? එම අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට භාණ්ඩාගාරයට හැකි වන්නේද? එසේනම් මෙම වන්දි මුදල් ලබා දීමේ කටයුතු මෙතෙක් ප්‍රමාද වීමට හේතුව කුමක්ද? මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ අත්පත් කරගත් ඉඩම් සඳහා තක්සේරු කරන ලද වන්දි මුදල් ප්‍රමාණවත් නොවන බවත්, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් මීට සාපේක්ෂව ඉහළ වන්දි මුදලක් තක්සේරු කරගෙන තිබූ බවත් වාර්තා වෙනවා. මේ සත්‍යයක්ද? එසේනම් ඊට හේතු කවරේද? මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුවේ සිට ඉංගිතිය දක්වා වූ පළමු කොටස ඉදිකිරීමේ කටයුතු ස්ථිර වශයෙන් අද වන විට නතර කර ඇත්ද? ඊට හේතු මොනවාද? එසේ නොමැතිනම් මෙම ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන්නේ කවදා වන විටද? නොයසේනම් ඉදිකිරීම් වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම්වල අයිතිය නැවත හිමිකරුවන්ට ලබා දීමට රජය කටයුතු කරන්නේද? මේ කාලවකවානුව තුළ ඒ අයට අහිමි වූ ජීවනෝපාය වෙනුවෙන් ලබා දෙන වන්දිය කුමක්ද? මේ පිළිබඳව අදාළ රජයේ නිලධාරීන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ අවශ්‍ය උපදෙස් ලබා දී තිබේද? මෙම පරිශ්‍රවල පවත්වාගෙන ගිය ව්‍යාපාර අත්හැරීම සිදු කළද වන්දි නොලැබීම නිසා නැවත ව්‍යාපාර ගොඩ නැගීමට නොහැකි වීමත්, සිය ව්‍යාපාර සඳහා ලබාගත් බැංකු ණය ගෙවීමට නොහැකි වීමත් නිසා අධිකරණ ක්‍රියාදාමයන්ට ඇතැම් පිරිස්වලට යටත් වීමට සිදුව තිබෙනවා. මේ පිරිස් සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්? මෙම අත්පත් කරගත් ඉඩම්වල අර්ධ වශයෙන් ඉදිකර තිබූ නිවාස මේ වන විට ගරා වැටි ඇති බව වාර්තා වන අතර බැංකු ණය ලබා ගනිමින් විකල්ප ඉඩම් මිලදී ගැනීමටද ඇතැම් පිරිස් යොමු වී තිබේ. වන්දි මුදල් නොලැබීම නිසා නව නිවාසයන් ඉදිකර ගැනීමට හෝ ලබාගත් බැංකු ණය ගෙවීමට හෝ නොහැකිව තිබේ. මොවුන් සඳහා රජය ලබා දෙන සහනය විසඳුම කුමක්? අත්පත් කරගත් ඉඩම්වල සිදු කළ වගාවන් අත්හැරීමට සිදුවීමක්, ඇතැම් වගා ඉඩම් මේ වන විට සංවර්ධනය කිරීමක් නිසා සිය ජීවනෝපාය අහිමිව අගතියට පත්ව ඇති පාර්ශ්වයන් වෙනුවෙන් රජය ලබා දෙන විසඳුම් කවරේ? ඒ වගේම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළ අනෙකුත් විවිධ ජීවනෝපායන් අහිමි වීම තුළ අසහනයට පත්වෙච්ච මේ රටේ ඒ ප්‍රජාවට ලබා දෙන සහනයේ විසඳුම කුමක්ද? අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම කටයුතු පවරා ඇති සමාගමට මෙතෙක් සිදු කර ඇති ඉදිකිරීම වෙනුවෙන් රජයේ අදාළ ගෙවීම් සිදු කර ඇද්ද? තව කොපමණ මුදලක් එම සමාගමට ගෙවන්නට තිබෙනවා? මම බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමාගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක්.
සංජේ
කතානායකතුමනි, මගේ ජීවිතයේ පළවෙනි වතාවට මම සජිත් ප්‍රේමදාසට ස්තුති කරනවා මේ ප්‍රශ්නේ ගත් එක ගැන. මේ ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් හොයන්න වැඩිපුරම මහන්සි වෙච්ච කෙනෙක් විදිහට මම විනාඩියයි ඔබතුමාගේ අවසරය ඇතිව ගන්නෙ. මම එතුමා එක්කත් කතා කළා. ගරු කතානායකතුමනි, මේ මිනිස්සු උපන් ගමේ සරණාගතය වෙලා මේ ෆීලිං එක අපි තේරුම් ගමු කියන යෝජනාව මම කරන්නේ. දරුවව ඉස්කෝලේ දාන්න බෑ, තරුණ දරුවව කසාදමන් දාන්න බෑ, ණයක් ගන්න බෑ, ගත්ත ණය ගෙවන්න බෑ, ආදායම් මාර්ගයක් නැහැ. ඒ වගේ මම අවසාන වශයෙන් කෙටියෙන් එක දෙකයි කියන්නේ, මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ජාතික සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික දේපල අත්පත් කර ගැනීම පිළිබඳ මහා විශ්වාසයක් මේ සමාජයේ ගොඩ නැගුවා. ඒ විශ්වාසය මෙතෙන්දී පළදු වෙනවා. මේ වැරදි පූර්වාදර්ශයේ සමාජගත වුණොත් ගරු කතානායකතුමනි, අනාගතයේ කිසිදු ආණ්ඩුවකට ජාතික සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික දේපල පවරා ගැනීම පිළිබඳ ඓතිහාසික ආරවුලක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. ගරු ඇමතුමා මේ වෙනුවෙන් මහන්සි වෙන බව මම දන්නවා. මම ඇමතුමාට ඒ සඳහා අවස්ථාව දෙනවා.
ගරු කතානායකතුමනි, මේක ජාතික ගැටලුවක්. විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කය දක්වා ගමන් කරන ජනතාවගේ, ඒ වගේම දේපළවලත් ඒ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන ආකාරයේ ව්‍යාපෘතියක් ලෙස මහින්ද රාජපක්ෂ යුගයේදී රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කළේ. ආරම්භ කළාට පස්සේ, නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ අපි මුහුණ දුන්න දරුණුතම අර්බුදයට අපි මුහුණ දුන්න රටක් වශයෙන් මේ සෑම ප්‍රාග්ධන වියදමක්ම දැරුවේ දේශීය විදේශීය වශයෙන් ණය අරගෙන. ඒක තමයි පරම සත්‍යය. පාරවල් හැදුවත්, පාලං හැදුවත්, ඇලිකට් වේලි හැදුවත්, විදුලි බලාගාර හැදුවත්, මේ සියල්ල කරලා තියෙන්නේ උතුරු වසන්තයේ කළත්, නැගෙනහිර උදානයේ කළත්, මේ සියල්ල කරලා තියෙන්නේ ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, එහෙම නැත්නම් දේශීය මූල්‍ය ක්‍රමවලින් ණය ගැනීම. එහෙම නැහැ කියලා කාටවත් කියන්න බෑ. සමහර අය හිතනවා මේ සල්ලි රජයේ මහජනයාගේ බදු මුදල් වලින් තමයි මේ ටික කරලා තියෙන්නේ කියලා. එහෙම කරන්න ආදායමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඇතිවෙච්ච තත්ත්වයේ හිතාමතා ඕනෑකමින් ඇති කරපු තත්ත්වයක් නොවෙයි. අපිට පාලනය කළ නොහැකි හේතුන් නිසා ණය වාරික ගෙවන්න බෑ කියලා තියෙනවා. ඒ නිසා දේශීය අයටත් තමන්ගේ ණය අරගෙන ඒ කටයුතු කරන්න බැරි තත්ත්වේ උදා වෙලා තියෙනවා. ආර්ථික පසුබෑම හා ආර්ථික කඩාවැටීම තුල තමයි මේ ව්‍යාපෘතිය නතර වෙලා තියෙන්නේ. විශේෂයෙන් විදුරු වික්‍රමනායක අමාත්‍යතුමා කැබිනට් ඇමතිවරයෙක් ලෙස මේ ප්‍රශ්නයට දවස ගානේ සතියකට දවසක් ලියුම් 10ක් හරි ගෙනල්ලා දෙනවා මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නය ගැන. ඊළඟට සංජීව එදිරිමාන්න ඇමතිතුමා පෙරහැරක් එනවා වගේ තමයි හැමදාම ඇවිල්ලා අමාත්‍යංශයේ වටලනවා මේ අගතියටපත් වෙච්ච පාර්ශ්වයන් එක්ක. එතුමා ඇවිල්ලා මේ රණ්ඩු කරනවා මේක කොහොම හරි කරන්න කියලා. ඊළඟට රෝහිත් අබේගුණවර්ධන ඇමතිතුමා ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න අපේ මන්ත්‍රීවරු හැම කෙනෙක්ම පෙළපාලියකින් ඇවිල්ලා තියෙනවා මගේ නැගුමට අපේ අමාත්‍යංශයේ වටලලා තියෙනවා. ඒ වටලන්නේ ඒ අයටත් අර ඇති වෙන වේදනාව නිසා. එතකොට මේකට තියෙන උත්තර සඳහා මම කැබිනට් පත්‍රිකා දාලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ විසින් විවිධ අනුකමිටු දාලා තියෙනවා. විවිධ අනුකමිටු විවිධ ණය දෙන ආයතන සමග සාකච්ඡා කරලා තියෙනවා. කොන්ත්‍රාත්කරුව ඒ සඳහා වන්දි ඉල්ලලා තියෙනවා. මේ වගේ විශාල අකරතැබ්බයක් ඇති වෙලා තියෙනවා මේ රාජ්‍ය මූල්‍ය අර්බුදයේ තුල මේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක පැහැරිය ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාගේ ප්‍රශ්න ටිකට හරියට මම ප්‍රශ්නාංකයේ එකේ සිට උත්තර කියනවා. කාතුරුවේ සිට ඉංග්‍රීය දක්වා පළමු කොටස සඳහා අපේක්ෂිත ඇස්තමේන්තුව බිලියන 126යි. ඇස්තමේන්තුව බිලියන 126යි. මේ වන විට ඉඩම් ඉදිකිරීම අත්කර ගැනීම සඳහා වැය කර ඇති මුදල බිලියන 5.742යි. මාර්ගය සකස් කරන්නේ නම් තවදුරට වැය වෙතයි අපේක්ෂා කරන මුදල බිලියන 121යි. දෙක, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ තමයි ඉඩම් අත්පත් කරගෙන තිබෙන්නේ. ඉඩම් කැපිලි 2910ක් අත්කර ගැනීමට නියමිතයි. තුන, මෙම ඉඩම් අත්පත් කර දැන් කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා පළමු කොටස සඳහා, රත්නපුර දක්වා නෙමෙයි, පළමු කොටස සඳහා ඇස්තමේන්තුව මිලියන 126යි. මේ වන විට ඉඩම් අත්පත් කරගෙන තියෙන ඒ කොටසේ ඒ සඳහා බිලියන 5.72ක් ගෙවලා තියෙනවා. තවදුරට අවශ්‍ය වෙනවා මේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසට බිලියන 121ක්. ඊළඟට ඉඩම් අත්පත් කරගෙන තියෙන්නේ කැබිලි 2910යි. ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව වන්දි ගෙවීම සිදු කරලා තියෙන්නේ. ඊට අමතරව 1864 ඇලීර 54 ගැසට් නිවේදනය අනුව ලාක් දීමනා ගෙවීම කරනවා අර අභියෝග තියෙන අයගේ. ඉඩම් කැපිලි 365ක් සඳහා වන්දි ගෙවලා අවසන් කරලා තියෙනවා. ඉඩම් කැපිලි 2545ක් සඳහා වන්දි ගෙවන්න තියෙනවා. ඔබතුමා ඔය කතා කරන එක ඒ ටික ඉඩම් කැපිලි 2545කට වන්දි ගෙවන්න තියෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීම සඳහා අවශ්‍ය වෙනවා මුදලක් බිලියන 9.4ක්. වර්තමාන ආර්ථික අර්බුදයේ හමුවේ සීමිත මූල්‍ය අවකාශය තුන එවැනි විශාල ව්‍යාපෘතියක් සඳහා ප්‍රතිලාභ ලබා දීම මෙනුවෙන් අක්මුදල් නිදහස් කිරීමට නොහැකි නිසා මෙම ව්‍යාපෘතිය අත්පත් කර ගැනීම තවදුරටත් මුදල් වෙන් කළ නොහැකි බව අමාත්‍ය මණ්ඩලය විසින් මන් දාපු පත්‍රිකාවකට අනුව 23.047යි ඇලීරක් 608යි ඇලීරක් 306 දරන අමාත්‍ය මණ්ඩල තීරණ මගින් දන්වලා තිබෙනවා. අක්මුදල් දෙන්න භාණ්ඩාගාරයට ක්‍රමයක් නැහැ කියලා. උක්ත අධිවේගී මාර්ග දෙක සඳහා වන්දි ගෙවීම සිදු කර ඇත්තේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව බැවින් එම කරුණ සත්‍ය නොවේ. 4-5 ඔව් 2 වර්තමාන අර්බුදයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශයේ මෙවැනි විශාල ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබා දීම මෙන්ම අක්මුදල් නිදහස් කිරීම නොහැකි නිසා මෙම ව්‍යාපෘතියේ කටයුතු අයවැය තුළින් දේශීය අරමුදල් යොදවා සිදු කිරීම තවදුරටත් අපහසු බවත් දන්වලා තියෙනවා. ඒ නිසා අදාළ නොවේ. සංවර්ධනයට යොදාගත් ඉඩම් හා වන්දි ගෙවූ අක්කර ඉඩම් අත්කර ගැනීමේ පනත ප්‍රකාරව නැවත බැහැර කළ නොහැකි බැවින් එම ඉඩම් වන්දි ගෙවීම අවසන් කර අත්කර ගැනීමටත් අනිකුත් ඉඩම් අවසතු කිරීමටත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 23.0470යි ඇලීරක් 608යි ඇලීරක් 306 දරන අමාත්‍ය මණ්ඩල තීරණ මගින් තීරණය කරලා තිබෙනවා. සංවර්ධනයට යොදාගත් ඉඩම් වන්දි 6 යොදා වන්දි ගෙවීම කරනු ලබනවා. සංවර්ධනයට යොදා නොගත් ඉඩම් කඩිනමින් හිමිකරුවන්ගේ කැමැත්ත අනුව අවසතු කරනු ලබනවා. ව්‍යාපාර හානි, දේපොළ හානි, වගාවන්ට සිදු වූ බලපෑම් හේතුවෙන් හානිකර තත්ත්වයන් ඇති වූ ඉඩම් සඳහා නීතිපති විමසා හානිපූර්ණ දීමනාවක් ගෙවීමට උක්ත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී තිබෙනවා. නමුත් ඉඩම් අත්කර ගැනීමේ පනතට අනුව එවැනි හානිපූර්ණ දීමනාවක් ගෙවීම සඳහා ව්‍යවස්ථාපිත පදනමක් නොමැති බව නීතිපතිතුමා දන්වලා තිබෙනවා. 7 පිළිතුර අදාළ 6 පිළිතුර අදාළ වේ. 8 6 පිළිතුර අදාළ වේ. ඉඳිකිරින් අත්ිට වීමෙන් පසු වගා කළ හැකි කෘෂිකාර්මික ඉඩම් තාවකාලික පදනම් මත ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඉඩම් හිමිකරුවන් වෙත දැනටමත් ලබා දී ඇත. නීත්‍යානුකූලව බැහැර කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. 9 ගෙවීම් සිදු කර ඇත. කොන්ත්‍රාත් සමාගම නිම කළ වැඩ වටිනාකම මිලියන 2512යි. අත්තිකරම් වශයෙන් මිලියන 2972ක් ගෙවලා තියෙනවා. ඒ අනුව කොන්ත්‍රාත්කරුවන්ගේ මිලියන 460ක් අයවිය යුතු ඇත. ඉටුකරන ලද වැඩ සඳහා වැඩබදු සඳහා වැයවන මුදල මිලියන 638යි. තවද කොන්ත්‍රාත්කරුවට සිදු වූ ලාභයේ අහිමිවීම වෙනුවෙන් මිලියන 14,000ක වන්දියක් ඉල්ලලා තියෙනවා. එම හිමිකම් ඉල්ලීම කොන්ත්‍රාත් කළමනාකරණ අනුව පත්කනු ලබන තාක්ෂණික කමිටුවක් මගින් නැගීම් කිරීමෙන් අනතුරුව තීරණය වන්නා වූ හිමිකම් ගෙවන්ට තීරණය කරන්නට සිද්ධ වෙනවා. මේ ටික තමයි දැනට කැබිනට් මණ්ඩලයේ නීතිපති දෙපාර්තමේන්තුව
සහ අනිකුත් තත්ත්වයන් තුල ඇති කරගෙන තිබෙන තත්ත්වය මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියෙන් පසු මුදල් ලැබෙන තෙක් භාණ්ඩාගාරයටත් කිසිදු මුදලක් ගෙවන්න හැකියාව නැහැ. ඒ නිසා මම භාණ්ඩාගාරයට කිව්වා මේ ඇත්ත පවතින තත්ත්වය ගැන මම ගරු කතානායකතුමාටත් යෝජනා කළා. ඒ මාසයේ භාණ්ඩාගාරයෙන් ලැබෙන ආදායමත් සේවක වැටුපා විශ්‍රාම වැටුපුත් සමෘද්ධි දීමනාත් ණය සඳහා පොලී ගෙවන්නේ මුදල් මදි වෙන බවත් හැම මාසයක් අවසානයේම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කියලා. කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ඒක කරනවා. කරන්න පුළුවන්කමක් නැති තත්ත්වේ නිසා තමයි මේ ටික පැහැදිලි කරන්න වෙන්නේ. මේක කාගේවත් දේශපාලන සිද්ධියක් මත සිද්ධ වෙන එකක් නෙමෙයි. මේක ආර්ථික අර්බුදයක්, ආර්ථික විසඳුමක් විතරයි තියෙන්නේ. නෑ, ව්‍යාපෘතිය දැනට අත්හිටවන්න තමයි තීරණය කරලා තියෙන්නේ. දැනට කියන්නේ දැන් සමහර විට අපි මේ සෑම ව්‍යාපෘතියක්ම කැමති මේ භූ ක්‍රමයට හරි බොට් ක්‍රමයට හරි වෙනත් ඕනෑම ක්‍රමයකට දේශීය විදේශීය ආයෝජක වෙනවා නම් මේ ව්‍යාපෘති කරන්න වෙන තව ණය ගන්නත් බැරි නම් ආණ්ඩුවට මුදල් ප්‍රතිපාදන කාගේ ආණ්ඩුවක් ආවත් සලසන්නත් බැරි නම් මේ සඳහා ඉතිරි කොටස් කරන්න අලුත් ක්‍රමවේද වලට රට මාරුවෙන්ට ඕනේ. අපි අලුතෙන් හිතන්න ඕනේ. ඒකයි කියන්නේ දැනට නතර කරලා තියෙනවා කියන්නේ.
ඔව් කිරියල් මෙතුමා,
මම ගරු බද්දුල මෙතුමාට මතක් කරන්න කැමතියි. එතුමා කිව්වා පාරවල දන්න විදේශ රටවලින් සල්ලි ගන්න ඕනේ කියලා. මම එතුමාට මතක් කරන්න ඕන යහපාලන ආණ්ඩුව කාලේ මීරිගම කුරුණෑගල අපේ සල්ලිවලින් හැදුවේ. දේශීය කොන්ත්‍රාත් කරුවන් අපේ සල්ලිවලින්. බට රවි කණ්ඩායක මැතිතුමා කිව්වා මේ කඩවත මීරිගම කෑල්ලත් හදන්න සල්ලි දෙන්න පුළුවන් කියලා. නමුත් මොකද්ද උනේ? 2014 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව චීනයට ලියුමක් දීලා තිබ්බා අධිවේගී මාර්ගයේ කෑල්ලක් දෙනවා කියලා. අපි එයාට දුන්නා ඒ පොරොන්දුව නිසා. නමුත් අවුරුදු හතරාබාර සල්ලි දුන්නේ නැහැ. ප්‍රමාද කෙරුවා.
ගරු කතානායකතුමනි, එතුමා මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍යයට අදාළ ඇත්ත නෙමේ කියන්නේ. විවිධ මුදල් ඇමතිවරුන්ට විවිධ කතා කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුව නොමග යවන වැරදි සම්පූර්ණ වාර්තා දීලා තියෙනවා. මේ ඇත්ත தත්ත්වය අපි පිළිගන්න ඕනේ. මේ කවුරු ආණ්ඩුව කළත් මේ ආණ්ඩුව එක එක ඇමතිවරේ අහවල් එකට මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් කියලා පොරොන්දු වෙන්නේ ඔක්කොම දේශීය විදේශීය වශයෙන් ගන්න ණයවලින්. හැමදාම මේ ආණ්ඩුවට කරන්න පුළුවන් එදිනෙදා පවත්වාගෙන යමේ විහෙදම දරන්න ආදායමක් නැහැ. ඉතුරු ටික ණය අරන් තියෙන්නේ. ඉතින් ඒ ඇත්ත පිළිගන්න ඕනේ. ඔව්
හරි. ඔව් වාස්දේ නැණ කර්මන්තුමයි
දෙනවන්න. ගරු කතානායකතුමනි, මම එතුමාගෙන් දැනගන්න කැමති රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව පෙරම් පුරාගෙන බලාගෙන හිටියේ මේ රුවන්පුර අධිවේගී මාර්ගය හැදෙන තුරු. රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඒ පැත්තේ හෝ මේ පැත්තේ ඉන්න අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ මේ අත්හිටුවීම තාවකාලික අත්හිටුවීමක් හැටියට පමණක් තීන්දු කළා. දිගු කාලීනව මේ රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ප්‍රතිපත්තිය රජය පිළිගන්න බව ප්‍රකාශ කරන්න කියලා.
ඒක මට තනියෙන් කරන්න නොහැකි නිසා ඒ එසේ කිරීම සඳහා ඔබ සෙනෙවි රත්නමිතුමා. ඔව්.
මයින් දෙව රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ යෝජනාව ආවේ 2012 ඉඳලා මේ දක්වම. මේ අධිවේගී මාර්ගයේ ගොඩනැගීම ගැන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව විශාල බලාපොරොත්තු ඇතුව තිබුණා. තමුන්වහන්සේ දන්නවා මේ වෙනකොට රත්නපුරේ මේ ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනගමින් යනවා. දැන් ඒක තව මාස කිහිපයකින් විරිත වෙනවා. ඒ ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානයත් මේ අධිවේගී මාර්ගයත් එකට සම්බන්ධ වෙච්ච ව්‍යාපෘති දෙකක්. මොකද විදේශීන් ලංකාවට ආවහම මැණික් ගන්න ඒගොල්ලෝ දවස් ගණන් පාරේ වාහන හොල යන්න කැමති නැහැ. එයාට ඕනේ වේගෙන් වේලා තුනෙන් ගිහිල්ලා කෙටි වේලාවකදී ගිහිල්ලා ඒ තම්බේ කටයුතු කරලා ආපහු ගුවන් තොට පොල්ට එන්න. ඒතර මේ දෙකම එකට බද්ධ වෙච්ච ව්‍යාපෘති දෙකක්. ඒතර දැන් තමුන්නාංශයට යන්නේ මේ දැනට සම්බන්ධ වෙච්ච කොටස තියලා ඉතිරි කොටත් නැවත වරක් ඒ ඉඩම් අයිතිකරුවන්ට නැත්නම් වෙන අයට දෙන්න. එහෙම දුන්නොත් කවමදාකත් මේ ව්‍යාපෘතිය නැවත ඇති කරන්න බෑ. මුද ඉඩම පව දුන්නට පස්සේ ඉඩම නැවත ගන්න බෑ ව්‍යාපෘතියට. ඒක නිසා මේක කරුණා කරලා මේ ඉඩම් ආපසු දීමත් මේ ව්‍යාපෘති අත්හිටුවීමත් සඳහා අරගෙන තියෙන තීන්දුව මේ ක්‍රියාත්මක නොකර මේ මූල්‍ය තත්ත්වය යහපත් අතර හැරුණට පස්සේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා කියන නිගමනයට එන්නට කියලා මම කියනවා.
ඕකට වෙනම විවාදයක් දාගත්තොත් නරකද දවසක?
දෙන්න
ඒක තමයි රත්නපුරේ මන්ත්‍රීවරු සියලු දෙනාටම මේකට විවාදයක් කරන්න පුළුවන්. ඉන්න වක්කුර මන්ත්‍රීතුමත් ඉල්ලීමක් කරනවා. ඔබ වක්කුරවන්තම ඉක්මනට කරන්න කතා කරන්න. ගරු කතානායකතුමනි, මේ සියලු දෙනාම කිව්වා වගේ අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ රත්නපුරේ අධිවේගී මාර්ගයේ ඉල්ලලා බොහොම අමාරුවෙන් මේක වැඩ පටන් ගත්තේ. සල්ලි නැත්තම් තාවකාලික ගරු ඇමතුමා නතර කරාට කමක් නැහැ, සම්පූර්ණ මේක නතර කරොත් ආයෙ අපිට අර සෙන්රත් ඇමතුමා කිව්වා වගේ මේ ඉඩම් ටිකක් නැති වුණොත් ආයෙ රත්නපුරේට අධිවේගී මාර්ගයක් හදන්න බෑ. ඉංගිරියේ ඉඳලා කිරියල්ලට විතරක් අර දැන් තියෙන පාරේ වංගු 110ක් තියෙනවා. ඉතින් සර් මේකේ සාමාන්‍යයෙන් අපි උදේ හවස යන අයගොල්ල හැටියට කැරකිල්ල හැදිලා තමයි යන්නේ ඉන්නේ. ඒ නිසා මේ අධිවේගී මාර්ගයේ රත්නපුරේට හැදුවේ නැත්තම් රත්නපුර රෝහලට වෛද්‍යවරයෙක්වත් යන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලනවා తాවකාලික නතර කරන්න කවන්න මේක අපි කොහොම හරි මේක කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.
ඔව් අතු කරල නැතිනේ කියන්නේ.
මේ අපේ ජානක වක්කුමර මහත්තයා කෝ බොහොම අමාරුවෙන් පටන් ගත්තේ කියලා. ඔය අධිවේගී මාර්ගයේ මේ ඉඩම් පවරාගේ අත්පත් කර ගැනීම සහ මැනුම් කටයුතු යහපාලන රජය විසින් පටන් අරගෙන සියලුම දේ කරලා තිබුණේ. නමුත් මේ වෙලාවේදී ආපහු මාධ්‍ය සංදර්ශන කරන නිසා ඔකට මුල් ගලක් තිබ්බා. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි කතානායකතුමනි, අපිට මේක එක වචනයක් කියන්න ඕනේ. මේකේ කවුරු පටන් ගත්තද සල්ලි නැති ප්‍රශ්නේ අපි දන්නවනේ, රටම බංකොලොත් වෙලා කියලා. හැබැයි අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී රුවන්පුර අධිවේගී මාර්ගයේ තමයි හැමතැනම වික්කේ. මේක එක වචනයක් කියන්නකෝ ගරු ඇමතුමනි, මේක කෙරෙනවද නැද්ද? මේ සමහරවල් තව අවුරුදු 20කින් හරි කවුරු හරි මුදල් ටිකක් හොයලා දීලා හරි මේක කරනවද කියලා. මොකද ඕ වගේමනේ දක්ෂිණ අධිවේගී මාර්ගය ණයට කරේ. එතකොට ඒවයේ ප්‍රතිඵලන මේ අද අපි භුක්ති විඳින්නේ. ඉතින් ඒ නිසා මේක අද නෙමෙයි මේ පටන් ගත්ත වැඩේ. විශේෂයෙන්ම රටේ මේ ඒ ප්‍රදේශයේ ජනතාවත් ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේක මං හිතන්නේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව අපේ මේ ජෝන්සන් රත්නමැතිතුමා කිව්වා වගේ අපි සියලු දෙනාටම මේකේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ ගැන එක වචනයක් විතරක් ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා, කරනවා නෑ කරන්නේ නෑ කියලා. නමුත් ඔබතුමා බොරු කියන්න එපා, මේව පටන් ගත්ත ඊට ඉස්සෙල්ලා.
ගරු ඇමතුමා,
ගරු කතානායකතුමනි, මේ ඔක්කොම මන්ත්‍රීතුමන්ලට වගේම මීටත් වඩා වැඩි උමනාවක් තියෙනවා මට. මොකද මේක මගේ මැතිවරණ කොට්ටාසේ ඔහොමකම කාතුඩුවෙන් පටන් ගන්න. කාතුඩුව දක්වා ඉංගිරියට යන කොටසෙන් මුල් කොටස දියුණු වෙන්නේ අපේ ප්‍රදේශ. ඒක නිසා හොරණ කළුතර මේ ටික ඔක්කොම දියුණු වෙනවා. ඉතින් ඒක ගැන ව්‍යාපෘතියේ වටිනාකම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු පටන් ගත්තත් මේක හොඳ ව්‍යාපෘතියක්. හොඳ ව්‍යාපෘතිය වුණාට කරන්න මේ වෙලාවේ මුදල් නැති නිසා තාවකාලිකව අත්හිටවීමක් විතරයි කරලා තියෙන්නේ. තාවකාලික අත්හිටවීමේදී අර වාස්තුවේ නානායක අර මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි ඉඩම් ආපසු දීම පිළිබඳ තීරණය වෙනස් කිරීම සඳහා ඔබතුමන්ලා දේශපාලන පක්ෂ බාට ભેදයෙන් තොරව මේ දිස්ත්‍රික්ක ඉන්නකෝ ආගෙන ඉන්නකෝ මං කියනක යෝජනාව ඔබතුමන්ලා මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීම කරන තාක්ෂණික කමිටුවල නිලධාරීන්ට මේ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මං අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ඇඳවන්නම්. ඒ රැස්වීමේදී මේ අදාළ වෙන සියලුම මන්ත්‍රීතුමන්ලා ඇවිල්ලා මේ ටික පැහැදිලි කරලා ඒ තීන්දුව වෙනස් කර ගැනීම සඳහා කටයුතු කරන්න.
හරි, ගොමිස්තුතිය මට තනියෙන් කරන්න පුළුවන් යන්නේ. සියලුම දෙනා එකතු වෙලා ඔය පාර හදන්න කොහොම හරි.